ඊළඟට ගෙවින්ද කුමාරතුංග ගරුමන්තුමා මිනිත්තු 8ක කාලයක් ඔබතුමාට ලැබේ.
ගරු මුලස්නාරුට මන්ත්‍රීතුමනි, විදේශ අමාත්‍යංශයේ අයවැය කාරක සභාවේ ශිෂ්‍යයට දායක වෙන්න ලැබීම සතුටක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පළමුවැනි වසරෙහි සාර්ථකත්වය, එසේත් නැතිනම් එතුමාව මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්කර ගැනීමේ වැදගත්කම වඩාත්ම කියාපාන ශේෂ්ත්‍රයක් ලෙස අපට මේ විදේශ සම්මුතා ශේෂ්ත්‍රය හඳුනාගත හැකියි. යුතුකම ප්‍රධාන ජාතික සංවිධාන ගරුතර භික්ෂුන් වහන්සේලාගේ ඒ මඟ පෙන්වීම යටතේ මේ රටේ දේශමාමක ජනයා 2015 විජාතික ඒ මැදිහත් වූ තුළ පත්කරුණු රජයට එරෙහිව කළ අරගලේ සැබෑ ප්‍රතිඵල අපිට දැකගත හැකි වනු ඇත්තේ මේ අප රට විදේශයන්හි බලපෑම මත අපේ රටේ ස්වාධීනත්වය අහිමි කිරීමේ ඒ අනතුරෙන් මව්බිම බේරා ගන්නට හැකි වේද කියන කාරණේ මත. ජිනීවා 30ක යෝජනාව මේ රටේ ස්වාධීනත්වය, ස්වෛරත්වය සහ මුලින්ම පාවා දුන් යෝජනාවලියක් හැටයි අපි දකින්නේ. එක්ක ගිවිසුම යම් මේකින් ක්‍රියාත්මක වුණා නම් මේ රටේ පුරවැසියන් මේ රටේම සුළුතර ජනතාවක් බවට පත්වීම ඉලක්ක කෙරුණු එකඟතාවක්. සිංගප්පූරු ගිවිසුමේ ප්‍රතිඵල ලෙස ලෝකයේම කුණු අපේ රටට එන සැටි අපි පසුගිය කාලේ අත්දැක්කා. එක්සා, සෝෆා සහ MCC ගිවිසුම් ශ්‍රී ලංකාව ඇමරිකානු යුද මෙහෙයුම්වල ඒ දඩබිමක් බවට පත්වීම ඉලක්ක කරගත්තක්. ෆෙඩරල් නැත්තම් උරුමතුනාඩු ව්‍යවස්ථාව පසුගිය රජයේ ක්‍රියාවට නැගීමට උත්සාහ කළ ඒ ජිනීවා 30ක යෝජනාවලියේම අතුරුඵලයක් නැත්තම් ඒ බලය බෙදා හැරීම නැත්තම් විමධ්‍යගත කිරීම හරහා මව්බිම එක රාජ්‍යයක සෙවන නොලබන අනාථ භූමියක් බවට පත්කිරීම ඉලක්ක කරගත්තා. ඇත්ත වශයෙන්ම අපි අපේ රටේ ඉතිහාසය දෙස බැලුවත් අපිට පෙනී යන කාරණයක් තමයි යුද භූමියට වඩා අපට මේ ගිවිසුම් නැත්තම් විජාතිකයන් සමග පැමිණි එකඟතාවල් මත අපේ රටේ ස්වාධීනත්වයට හානි වී ඇති බව. කෝට්ටේ දොන්ජුවන් ධර්මපාල රජතුමා තෑගි ඔප්පුවකින් පෘතුගීසීන්ට ඒ කෝට්ටේ රාජධානිය පාවා දීම නිසයි අපිට කොළඹ ඇතුළු බටහිර මුහුදු තීරයේ අහිමි වුණේ. 1815 බ්‍රිතාන්‍යයන් හට අපේ රට යටත් කර ගැනීමට ලැබුණෙත් උඩරට ගිවිසුම නිසයි. 2015 ජිනීවා 30ක යෝජනාව අප දකින්නේ ඊටත් වඩා තුච්ච පාවා දීමක් හැටියටයි. ඒ 2015 ජිනීවා 30ක යෝජනාව හරහා ඇමරිකාවේ සමයෝජකයන් බවට අපේ රට පත්වීම තුළ දරුස්මන් වාර්තාවෙන් හා මානව හිමිකම් කොමසාරිස්තුමාගේ වාර්තාවෙන් අපේ රටේ ත්‍රිවිධ හමුදාවන්ට හා සමස්ත රාජ්‍යයට මෙරෙහිව නගා තිබූ අභූත චෝදනා ස්ථිතිපූර්වකව පිළිගෙන ලැබුණා. ඒ අභූත චෝදනා යටතේ ප්‍රධානම කාරණේ වුණේ වෙඩිමුක්ත කලාප වලට පැමිණි සිවිල් ජනයා ඉලක්ක කරගෙන යුද උපක්‍රමයක් වශයෙන් සිවිල් ජනයා ඝාතනය කිරීමේ අපේ රජයත් අපේ ත්‍රිවිධ හමුදාත් යෙදුණු බවයි. මේ චෝදනාව සහ මුලින්ම අසත්‍යයක් බව අප ඒ ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ ජයග්‍රහී අවසන් දිනයට දින 6ක් වෙනකන් උතුරු නැගෙනහිර පළාතේ රාජකාරී බල ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධානවල සේවකයන් විසින්ම සපයා ඇති දත්තයන් කියාපානවා. අවසන් දින 6 ලැබෙන තෙක් 2008 අගෝස්තු සිට 2009 මැයි 13 දින තෙක් ඝාතනය වී ඇති ඒ එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධානවල වාර්තාවන්ට අනුව ඝාතනය වී ඇති සිවිල් සේවකයන්ගේ සංඛ්‍යාව 7721ක්. එසේනම් අවසන් දින 6 තුළ ගුවන් ප්‍රහාර නතරකොට තිබියදී බර අවි යොදා ගැනීම නතරකොට තිබියදී 30,000ක් නැත්නම් 40,000ක සිවිල් වැසියන් ප්‍රමාණයක් මිය යෑමයි කීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි අසත්‍ය චෝදනාවක්. මේ බව මේ සම්බන්ධයෙන් පරණගම කොමිසම හරහා ලබාගත් විශේෂ වාර්තා තුළ මේජර් ජෙනරල් ජෝන් හොම්ස්, රාජනීතිඥ ශ්‍රීමන් ඩෙස්මන්ද සිල්ලා, රාජනීතිඥ ශ්‍රීමන් ජෙෆ්රි නයිස්, මහාචාර්ය මයිකල් නිව්ටන් වැනි අයගේ විශේෂඥ වාර්තා තුළින් ඉතාම පැහැදිලිව කියවී තිබෙනවා. දෙවනුව ජිනීවා 30ක යෝජනාව මගින් අපේ රටේ අධිකරණ ක්‍රියාවලිය විජාතික විනිසුරුවරන්ට, විජාතික අභීචෝදකයන්ට, විජාතික නීතිඥයන්ට දුරුටු විය කිරීමට කටයුතු යොදා තිබුණා. අපි මතක් කරගන්න ඕනේ අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයේ 1948 නිදහස සමගවත් අපිට නොලැබුණු දෙයක් බව. ඒ සඳහා අපිට එතන් පටන් උත් තවත් වසර 20කට වඩා 1972 ජනරජයක් බවට අපේ රට පත් කරගන්නා තාක් අරගල කිරීමට සිදු වූ බව. ඒ වගේම තමයි 30ක යෝජනාවලියේදී අපේ ත්‍රස්තවාදයේ පෙරදීමට නායකත්වය දුන් හමුදා නිලධාරීන්ට අධිකරණ ක්‍රියාමාර්ග හරහා මෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග නොවන පරිපාලන ක්‍රියාමාර්ග මගින්ද දන් දුවන් දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා තිබුණු බව. ඒ වගේම බලය බෙදා හැරීමේ පිළිබඳ යෝජනා, අපේ දේශපාලන ව්‍යුහය පිළිබඳ යෝජනාද මේ 30ක යෝජනාවලියට ඇතුළත් වී තිබුණා. කිසියම් රටක අධිකරණය, හමුදාව, දේශපාලන ව්‍යුහය වෙනත් විජාතික ඌමනාවන් මත සංස්කරණය කෙරෙනවා නම් එතන ඒ රට තවදුරටත් ස්වාධීන රාජ්‍යයක් හැටියට, නිදහස් වෛරී රාජ්‍යයක් හැටියට පිළිගත හැකිද? මේ අනුව ගත් කළ මේ ජිනීවා 30ක යෝජනා මගින් අපේ රටේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය සහ මුලින්ම අභියෝගයට ලක් වී තිබුණු බවයි අපගේ අදහස. දැන් මේ පාවාදීමේ යෝජනාවලියේ සමයෝජකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණයම මොනතරම් ඓතිහාසිකද කියන එක අද මේ සභාවේදී ප්‍රකාශයට පත් වුණා. ගරු සුමන්ද්‍රන් මන්ත්‍රීතුමා මේ සභාවේදී ප්‍රශ්න කර සිටියා ගරු විදේශ ඇමතිතුමාගෙන්, සමයෝජකත්වයෙන් ඉවත් වන බවට ජිනීවාවේදී ප්‍රකාශ කිරීමට නිර්භය වූ ආකාරයටම ඉන්දුලංකා ගිවිසුම ඉවත් වන බව කීමටත් ඔබ නිර්භය වනවාද කියා. මේ තුළ ඉතාම පැහැදිලි ජිනීවා සමයෝජකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය ඉතාම නිර්භය, අභීත, අපේ රටේ මව්බිමේ ස්වාධීනත්වය ලොවට හඬනගා කිය වූ තීන්දුවක් බව. එහා සමගම අපි ඉස්තුතිවන්ත වෙනවා ගෝඨාභය
රාජපක්ෂ.
මේ සම්බන්ධයෙන් මේ විදේශීය අන්තර්ජාතික සම්බන්ධතාවලදී රටේ ස්වාධිපත්‍ය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව කැපකිරීමට මා කිසිසේත් සූදානම් නැති බව පසුගියදා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි කවදත් මව්බිමේ ස්වාධීනත්වයේ, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් දිගින් දිගටම අරගල කළ මව්බිමට ආදරය කරන දේශපාලඥික ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මාව අපේ විදේශීය ඇමතිතුමා හැටියට පත්කිරීමට ගත් තීන්දුවද අපි හිතන්නේ මේ තීන්නාත්මක මොහොතේ අතිශයින් වැදගත් තීන්දුවක් හැටියටයි. අද මේ සභාවේදී ඉන්දුලංකා ගිවිසුම සම්බන්ධයෙන්ද ප්‍රකාශිත කරුණු නිසා ඉතාම කෙටියෙන් හෝ ඒ ප්‍රශ්නයත් සලකා බැලීමට මම සතුටුයි. සුමන්දර මන්ත්‍රීතුමා,
කාලය අවසන් වෙනවා ගරු මන්ත්‍රීතුමා.
මම ඉක්මනට අසන්න. වගන්ති දෙකක් ප්‍රකාශ කරමින් අසා සිටියා ඒ ප්‍රකාශ වලට අපේ රට බැඳී නැද්ද කියා. හැබැයි එතුමාහි ඉන්දුලංකා ගිවිසුමෙහි අනිකුත් වගන්ති ප්‍රකාශයට පත් කළේ නැහැ. ත්‍රස්තවාදයේ වළක්වා අවියායුධ බාර දීමට ඒ ඉන්දුලංකා ගිවිසුම අනුව කටයුතු කළාද කියලා අවසන් කරනවා. කටයුතු කළාද යන්න. ඒ වගේම ඉන්දියාවට ත්‍රස්තවාදීන් නිරායුධකට මහජනතාවගේ පරමාධිපත්‍යය ස්ථාවරු කිරීමට හැකියාවක් වුණාද කියන කාරණා එතුමා සාකච්ඡාවට ලක් කරේ නැහැ. අපගේ අදහස නම් අනික් පාර්ශ්ව කිසිවක් ඒ ගිවිසුමේ තම තමන්ගේ වගකීම් ඉටුකට නොහැකි මොහොතක අපේ රටේ ජනයාගේ පරමාධිපත්‍යයේ සිතුම් පැතුම් වලට පටහැනිව මේ ගිවිසුම ක්‍රියාවට නොගන්න යාමත් අවශ්‍ය නොවන, නැත්තම් අපේ රටට බරක් වන ක්‍රියාවලියක් බවයි. එසේම ඉන්දියාවේ මෝදිතුමා අවසන්
කරනවා.
ඉන්දියාවේ මෝදි අගමැතිතුමා ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කරන ජාතික ප්‍රතිපත්තිය, පංජාබ් ප්‍රාන්තයේ සම්බන්ධයෙන් අනුගමනය කරන ජාතික ප්‍රතිපන්තිය, මෑතකදී එතුමා ඒ පංජාබ් ප්‍රාන්තයේ ඉඩම් සමස්ත ඉන්දියානුවන්ට මිලදී ගැනීම සඳහා එරට ඒ ප්‍රාන්තයේ ඉඩම් නීතිය පවා ප්‍රතිසංස්කරණය කළා. ඒ මෝදි අගමැතිතුමාගේ උදාහරණය අනුව කටයුතු කිරීමට අපේ රටට අවස්ථාව දෙන ලෙස අපි ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා. ඒ හා සමගම අපේ රටේ මේ විදේශීය විදේශ අමාත්‍යංශය හරහා මේ රටේ ස්වාධීනත්වය තහවුරු කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයන්ම අපි ඒ මේ රටේ 69 ලක්ෂයක් ජනතාව තමන්ගේ සෛරි ඡන්දේ බලයෙන් මේ රජයේ කෙරෙහි තිබූ විශ්වාසය තහවුරු කරන්නක් බව කියාපාමින් වාණිහඬ වෙනවා. බොහොම පිං.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු එරන් වික්‍රමරත්න ගරු මන්ත්‍රීතුමා මිනිත්තු 12ක කාලයක් ඔබතුමාට.
ස්තුතියි. අද ජනමාධ්‍ය ආමාත්‍යංශයේ වැශේෂයට සම්බන්ධ වෙමින් කතා කරන්න යන්නේ. නමුත් මම දෙවෙනි වර කියවීමේදී අයවැය කතාවේදී කියන්නට යෙදුනා යුරෝපීය රටවල් වල ආදායම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයෙන් 40ක් 50ක් අතර වෙනවා කියලා. ඒක වැරදීමක්. ඒ අයගේ ආදායම ටැක්ස් ස්ලැබ් එක බදු ස්ලැබ් එකයි 40යි 50ක් අතර වෙන්නේ කියන එක මම නිවැරදි කරන්න කැමතියි. අපි ජීවත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විවෘත නීති ආධිපත්‍ය සුරකින සමාජයක. විධායකය, විවස්සාදායකය, අධිකරණය එකක් අනිකෙන් ස්වාධීන විය යුතුය. දැන් සිවිල් සමාජයත් රජය පෝෂණය කරනවා, රජය සිවිල් සමාජය පෝෂණය කරනවා. ତොර සිවිල් සමාජයේ ප්‍රධානතම තැනක් ගන්නේ මාධ්‍යයයි. ඒතර අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා මේක තුල. එකක් ඇවිල්ලා මාධ්‍ය රජයෙන්, රජේ පාලනයෙන්, රජේ බලපෑමෙන් මාධ්‍ය අපි ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම දෙවනි ප්‍රශ්නය ඇවිල්ලා පුරවැසියව අපි මාධ්‍යයෙන් ආරක්ෂා කරන්නත් ඕනේ. මොකද පුරවැසියාගේ ප්‍රිවසි එක තියෙනවා, පුද්ගලිකත්වය තියෙනවා, මඩ ගැසීම් තියෙනවා, චරිත ඝාතන තියෙනවා, ෆේක් නිවුස් තියෙනවා. හරිද? මේවා වලින් අපිට ආරක්ෂා කළ යුතුයි. අද මේ වාද විවාදය කරනකොට අපි මාධ්‍ය ගැන, මාධ්‍යයක් නැහැ මෙතන, ස්වල්ප දෙනෙක් ඉන්නවා, මාධ්‍යයක් නැහැ මෙතන. හරිද? ඉතින් මම නම් එකඟ නැහැ පොඩ්ඩක්වත්. මොකද මාධ්‍යයේ විතරක් නෙමෙයි ආසාදිතයන් ඉන්නේ. හැම සමාජයේ හැම කොටසකම ආසාදිතයන් ඉන්නවා. මගේ මතය ඇවිල්ලා මේක මාධ්‍යයට විවෘත කළ යුතුයි. ඕනෑම ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිවිල් පාලනයකුත් තියෙන්නට ඕනේ. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සමාජය තුළ නොයෙකුත් අදහස් තිබෙනවා. දක්ෂතාවයන් තියෙනවා, හැකියාවන් තියෙනවා, එක එක පුද්ගලයන්ට, එක එක ජනකොටස් වලට. මිලිටරියට පොලිසිය වැඩේ කරන්න බෑ. පොලිසියට මිලිටරියේ වැඩේ කරන්නත් බෑ. මොකද පුහුණුව විතරක් නෙමෙයි මානසිකත්වයත් වෙනස්. රාජ්‍ය සේවකයාට නැත්නම් මහජන සේවකයාගේ වැඩේ ව්‍යාපාරිකයාට කළන්නත් බෑ. මොකද ව්‍යාපාරිකයා හොදන්නේ පුද්ගල ලාභය, හැබැයි මහජන සේවකයා බලන්නේ සමාජ ප්‍රතිලාභය බලන්නේ. ඉතින් එතන ගැටුමක් තියෙනවා. ආගමික නායකයන්ගේ ආදර්ශය වැදගත්. නමුත් ආගමික නායකයන්ගේ වැඩපිළිවෙල දේශපාලඥය කරන්නත් බෑ. ඒ වගේම දේශපාලයට බෑ, ආගමික නායකයන්ට දේශපාලනය වැඩ කරන්නත් බෑ. මං හිතන්නේ හැමෝම වැදගත්, හැමෝම අවශ්‍යයි, හැමෝම ඒ අයගේ විශේෂත්වයේ තියෙන කොටස තමයි සමාජයක් තුළ කරන්නට ඕනේ. දැන් වසංගත මර්ධන බලකායක් හැදුවා. දැන් අපේ මතේ ඇවිල්ලා මුල ඉඳලම මේකට නායකත්වය දෙන්න ඕනේ විද්‍යාඥයන්, ඒ වගේම වසංගත විශේෂඥයන්, වෛද්‍යවරු, සෞඛ්‍ය නිලධාරි තමයි නායකත්වය දෙන්න ඕනේ කියන එකයි. මේක අපි විතරක් නෙමෙයි, මේක ඇවිල්ලා GMO එකෙන් විශේෂඥයන් හැමෝම දිගින් දිගටම මේ කතාව කිව්වා. විද්‍යාත්මක පාලනය ප්‍රශ්නයක් හැර PCR පොසිටිව් පුද්ගලයා රෝගියෙක් පමණයි, වරදකරුවෙක් නෙමෙයි. ජනතාව තුළ ඇතිවිය යුත්තේ තරහවක් නෙමෙයි, රෝගියෙක් වුණහම අනුකම්පාවක් ඇති වෙන්නට ඕනේ. රෝගාතුර වීම අපකීර්තියක් නොව. දැන් හමුදාවේ කීර්තියත් අපි රැකගන්නට ඕනේ. රණවිරුවන් එතුමන්ගේ විෂයට යෙදවීමෙන් තමයි අපි ඒ අයගේ කීර්තිය රැකගන්නේ. හමුදා නාලිකාවක් හදලා, හරිද, අපිට බැහැ රාජ්‍ය මාධ්‍ය සදාචාරය හදන්න. සමහර රටවල් වල ඔය වැරදි නිගමන වලට බැහැලා තියෙනවා. දැන් ශ්‍රී ලංකාවේ වෘත්තීය ජනමාධ්‍ය වේදින්ගේ සංගමය අපිට නැවත නැවත මතක් කරනවා. පසුගිය කාලයකදී මේ රටේ ජනමාධ්‍ය වේදින් ඝාතනය කළා. ජනමාධ්‍ය වේදින් අතුරුදහන් වුණා. ජනමාධ්‍ය වේදින්ට පහර දුන්නා. ජනමාධ්‍ය ආයතන වලට පහර දුන්නා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුවීම් වාර්තා නොවුණා කියලත් සඳහන් කරනවා වුණ. අපරාධ කරුවන් ආරක්ෂා නොකරන, අපරාධ කිරීමට අනදුන්න අය ආරක්ෂා නොකරන රටක් අපි ගොඩනගන්න ඕනේ කියලා ඒ අය නැවත නැවත මතක් කරනවා. දැන් අපි බැලුවොත් මේ ළඟදී සමාජ මාධ්‍ය ගිණුම් තුල සාවාද්‍ය තොරතුරු පළකිරීම හා වසංගත මර්ධන වැඩ කටයුතුවට සම්බන්ධ රාජ්‍ය නිලධාරී ද්වේෂ සහගත විවේචනය කළා නම් මේ වගේ අය විවේචනය කළා නම් හරිද ශ්‍රී ලංකා පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තිනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ම 50ක් විතර එවැනි තත්වයක සිටිනවා. පෙරදෙන විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වන තරිඳු අවිෂ්ක අත්අඩංගුවට ගෙන තිබුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහල ප්‍රභූවරුන් සඳහා කොරෝනා නිරෝධාන මධ්‍යස්ථානයක වෙන් කළා කියලා තමයි ඔහුගේ Facebook ගිණුමේ අසත්‍ය පළ කළා කියලා චෝදනාව පිටගත්තේ. වසංගත තුරන් කිරීම හා නිරෝධානයේ වැඩසටහනට අතරතුර සිදු වූ අසාධාරණයන් සම්බන්ධයෙන් ආදාළ ප්‍රාදේශීය ලේකම් කලාපයල සිය Facebook ගිණුම තුල විවේචනය කිරීම නිසා තවත් තරුණයේ තිරුණාමල්ලේ උප්පුවේලි පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. වසංගතය පැතිරෙනකොට අපි දන්නවා මුස්ලිම් ජාතික රම්සි රාසික් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මත පනත ඒ කියන්නේ ICCPR එක අර ඒක සඳහන් කරලා ඔහුට සාක්ෂි දෙන්න වෙලා තියෙනවා. රාසික් මේ විදියට අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුව දැනුවත්ව මුස්ලිම් ජනකොටස් එල්ල කර ගනිමින් සමාජ මාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා නිරන්තරයෙන් කෙරෙන වර්ගවාදී ප්‍රචාරණ හා ප්‍රකාශ පිළිබඳව කිසිවෙකුට හෝ එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන නැති නිසායි. එවැගේම පරිගණක අපරාධ පනත යටතේ වරද සම්බන්ධයෙන් මං හිතන්නේ කොහොමද ඒක කරන්න ඕනේ කියලා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. අපි ඒක අනුගමනය කර යුතුයි. වසංගතයක් මැද්දේ සහනාධාර නොලැබීම හා ආධාර බෙදීම් සිදු වූ අසාධාරණකම් වලට එරෙහිව ගම්පොළ දොළුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් සංවිධානය කළ සිටු අයෙකු පේරාදෙණිය පොලිසිය විසින් ඇඳිරි නීතිය කඩකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මේ වගේ අභූත චෝදනා නගා අත්අඩංගුවට ගැනීම හරහා පරීක්ෂණ අවසන් වෙන විතුරු බන්ධනාගාරගත කිරීමට ඇති අධිකරණ ක්‍රියාමාර්ග වරදක් ඔප්පු කිරීමට පෙර දඬුවම් පැමිණීමේ ක්‍රමවේදයක් බවට දැන්පත් වෙලා තියෙනවා. මේ අත්අඩංගුවට ගැනීම හරහා ආණ්ඩුව එනම් පැහැදිලි නිවේදනයක් දෙනවා. රජය විවේචනය නොකරනු කියන පණිවිඩය තමයි ඇත්තටම එන්නේ. ඉතින් මං හිතන්නේ අපි එකෙන් ගැලවෙන්නට අවශ්‍යයි. අප්‍රේල් 1 දින ඇඳිරි නීතිය පනවා හමුදා හා පොලිස් ආරක්ෂාවට දැඩිකොට තිබිය දීම කිලිනොච්චියේ මාධ්‍යවේදියක වෙන නඩරාසලිංගම් තුෂාන්තන්ටත් නාඳුන පිරිසක් විසින් කඩුවලින් කොටා පහර දුන්නා. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය බොහෝමයක් ආණ්ඩුවේ නිල නොවන හොරණෑව බවට පත්ව ඇති පසුබිමක සමාජ මාධ්‍ය හා අන්තර්ජාතය ප්‍රධාන විකල්ප මාධ්‍ය ලෙස වැඩි වශයෙන් භාවිතා කෙරෙනවා. ඒක ඉබේටම සිදුවෙනවා මේ වගේ අවස්ථාවකදී. ඉතින් ඇත්තටම මේ පසුබිම තමයි තියෙන්නේ. දැන් මේ පසුබිම තුල අපි සමාජ ජාල බෙබ්බඩවි පාලනය කරන්නට යනවනම් නීතියක් ගේන්න යනවනම් මෙතන අවිශ්වාසයක් තියෙන පසුබිමක් මේක. ඒ නිසා මම දන්නවා උසිගැන්වීම, වෛරය පැතිරවීම, ප්‍රචණ්ඩත්වය, අසත්‍ය ප්‍රකාශ කිරීම, incitement, hate, violence, falsehood මේවා සීමා කිරීමේ නාමයේ නීති පැනවීමත් ඇඟීම් මාධ්‍ය ඇමතිතුමාගේ අදහස් ඇති අපි අහන්න යනවා කියලා මම විශ්වාස කරනවා. අද දැන් මම දන්නවා මේ ප්‍රශ්නය තියෙනවා කියලා. ඇමතිතුමත් දන්නවා මේ පුද්ගලික ප්‍රශ්නය තියෙනවා කියලා පසුගිය කලක මේවට මූණ දීලා තියෙන නිසා. මටත් මේ සතියේදී මේ වගේ බොරු ප්‍රචාර ෆේක් නිවුස් වලට මූණ දෙන්න තිබිලා තියෙන්නේ. මොකද මම කතා කළා සාක්ෂිකරුවන් හා සැකකරුවන් අත්අඩංගුවේ ඉන්නකොට ඒ අය ආරක්ෂා කිරීමට රජයට තියෙනවා වගකීමක්. රජයට වගකීමක් තියෙනවා. එතකොට අදත් දාට දැනගන්නට ලැබුණා, මාධ්‍යෙන් දැනගන්නට ලැබුණේ මේ ශානි අබේසේකර කියන අපේ CID එකේ ප්‍රධානියාට කොවිඩ් පොසිටිව් කියලා සඳහන් වෙලා තිනවා. ඔහු අනිවාර්යෙන්ම අපි ආරක්ෂා කරන්න ඕනේ. එතකොට මත්ද්‍රව්‍ය මුදලාලිට පාතාලෝකයේ පුද්ගලයන්ට ත්‍රස්තවාදීන්ට හෝ මිනිමරුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි. නමුත් ඒ දඬුවම තීරණය කළ යුත්තේ අධිකරණය හරහායි. රාජ්‍ය භාරයේ සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් වෙනකන් රජය ආරක්ෂා
කළ යුතුයි.
සමාජ Facebook WhatsApp වලින් මඩ ගැසීම අරද මේක සිදු වෙනවා. නමුත් එතකොට කොහොමද අපි මේකට මූණ දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විවෘත සමාජයක? දැන් මේකට නීති සම්පාදනය කරනකොට මම ඉල්ලනවා ඇමතිතුමාගෙන් මේ නීති සම්පාදනය වෙන්න ඕනේ මාධ්‍ය ඇමතිතුමා හරහා අනිත් ඇමතිවරු හරහා නෙමෙයි. මොකද මං හිතන්නේ මාධ්‍ය ගැන සෑහෙන අවබෝධයක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් දේශපාලනය ගැන අවබෝධයක් තියෙන නැත්තම් මේක මේ හදිස්සි වෙලා සමහරවල්ට අනිත් රටවල් වලින් කට් ඇන් පේස්ට් දිනවනේ එක එක නීති ගෙනල්ලා එකපාරින්ම දාන්න පුළුවන්. එදාත් මම විරුද්ධ වුණේ සුප්‍රීම කෝට් එකේ ඉපිල් කෝට් එකේ අන්තිම මොහොතට නම් එකතු කරනවාට ඒගොල්ලන්ගෙන් අහන්න නැතුව ඒකටයි විරුද්ධ වුණේ. ඉතින් මේ නීති සම්පාදනය කරනකොටත් අපි මේක සාකච්ඡා කළ යුතුයි. ක්‍රමවේදයකට කරන්න අවශ්‍යයි කියන එක කියන්න ඕනේ. නිත්‍යානුකූල ලීගැලිටි ඇන් ලෙජිටිමසි එක තියෙන්න ඕනේ. වෙනස් අදහස් තියෙනවා, විශ්ලේෂණ තියෙනවා, බලපෑම් තක්සේරුව කරන්න ඕනේ. විනිවිදභාවය අධීක්ෂණය පිළියම අපි පැහැදිලි කරන්නට ඕනේ. නීතිය ක්‍රියාත්මක කරනකොට පාර්ශ්වයට සීමාවන් නොමැතිව ඔවුන්ගේ අභිමතය පරිදි ප්‍රකාශනයේ නිදහස සීමා කරන්න දෙන්න බැහැ. මේකේ අපි විශේෂයෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර ගිවිසුම් තහනම් කිරීමේ ගිවිසුම තුළ අඩංගු කරුණ පිළිබඳ පමණයි. මම මේ කරුණක් කියලා අවසන් කරනවා. පුද්ගලිකත්වය, ප්‍රිවසි එක ගැන බලන්න ඕනේ පුද්ගලයින්ගේ. ඉස්සලා අපි ප්‍රිවසිය පිළිබඳව නීති ගේන්නට අවශ්‍යයි. හානිය වැළැක්වීම තියෙනවා, අනිත් පැත්තෙන් තියෙනවා මානව අයිතිවාසිකම. දෙවැනි එක නීති ගේන්න ඉස්සලා ඩේටා ප්‍රොටෙක්ෂන්, දත්ත ආරක්ෂා කිරීම පිළිබඳව නීති ගේන්න. එතකොට මේ නීති ගෙනාවට පස්සේ තමයි මං හිතන්නේ අපිට අනික් නීති වලට යන්න පුළුවන්. මොකද මේ නීති එතකොට තියෙනවා වෙබ් අඩවි සමාජාල නීතියේ පාලනයට ගෙනීමට පෙර පුද්ගලිකත්වයේ නීති රැකගනිමු, පුද්ගල දත්ත නීති ආරක්ෂා කරමු, මාධ්‍ය මර්ධනයට පෙර සිටම මාධ්‍ය වේදීන් අනතුරේ කෙහෙල් කනට ඉස්සලා වැටපනින්නට බැහැ. එනිසා මාධ්‍ය හා මාධ්‍ය වේදිකේ නිදහස ආරක්ෂා කරන්න සත්‍යයට දොරගුළු දමන මාධ්‍ය සදාචාරයක්ද මට ලබා දුන්න කාලය ගැන ස්තුතියි.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමා. හේසා විතානගේ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙන.
ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි, අද දින සුවිශේෂීම අමාත්‍යංශ කීපයක අයවැය විවාදයට ගැනන වෙලාවේ වැය ශීර්ෂයන් පිළිබඳව විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් අපි කෙහෙලි රඹුක්කල ගරු අමාත්‍යතුමා අමාත්‍යවරය විදිහට කටයුතු කරන ජනමාධ්‍ය අමාත්‍යංශය, ඒ වගේම අපේ දිනේෂ් ගුණවර්ධන ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය වගේ මේ රටට අතිශය වැදගත් වන අමාත්‍යංශ දෙක වැය ශීර්ෂයෙන් විවාදයට ගනිමින් මේක විශේෂයෙන් මම කියන්න කැමති ජනමාධ්‍ය අමාත්‍යංශය ගැන යම් කාරණාවක්. මේ රටේ ජනතාවට මේ රටේ වෙන සිදුවීම් ජනගත කරන්න තියෙන එකම මූලාශ්‍රය, නිවැරදි තොරතුරු ජනගත කරන්න තියෙන එකම මූලාශ්‍රය මේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ එක විෂයපතේ එක කොටසකට යටත් වෙලා තියෙනවා. මොකද මම එහෙම කියන්නේ රාජ්‍ය මාධ්‍ය අරහා ලබා දෙන තොරතුරු ටික නිවැරදිව ලබා දෙනවා නම් කිසියම් විටක පෞද්ගලික මාධ්‍යයන් හරහා යම් තොරතුරු ජනතාවට වැරදි තොරතුරු ලබා දීමක් සිදු වුණත් ඒක නිර්වද්‍ය කරන ඒක නිවැරදි තොරතුරු බවට පත් කරන ජනමාධ්‍ය ජාතික වගකීමක් ජනමාධ්‍ය අමාත්‍යාංශයට තියෙනවා. නමුත් අද ගරු ඇමතුමනි, යහපාලන ආණ්ඩුවට මොනතරම් චෝදනා කරත් මාධ්‍ය පිළිබඳව කතා කරගෙන එනකොට විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය, ගුවන් විදුලි සංස්ථාව, සාදීන රූපවාහිනී සේවය, මම ඔබතුමාගේ අහනවා මේ 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 මේක ගැන අපි මධ්‍යස් දේශපාලන කෝණයකින් තොරව බලන්න ඕන. අද රූපවාහිනී සංස්ථාවේ නිවුස් රේටින් වල ඉන්න තැන මොකක්ද? එදා යහපාලන ආණ්ඩුව කාලේ තිබුණේ කොතනද කියන එක පොඩ්ඩක් බලන්න. සාධින රූපාණි සංස්ථාවේ එදා තිබිච්ච රේටින්ස් මොකද්ද දැන් අද තියෙන තැන කොතනද? ඒකට මේ වෙනස ඇති වෙන්නේ කොහොමද? මොකද අද අපි සතුරු වෙන මොනව චෝදනා මොන විදිය කරත් රූපාණි සංස්ථාවේ සභාපතිවරයාට පෞද්ගලිකව මම ගරු කරන මේ රටේ විශේෂයෙන්ම ඉතා හොඳ සේවයක් කරපු ලේකම්වරයෙක් විදිහට ඉඳපු පුජ්‍යලෙක් අද සංස්ථාවේ සභාපතිවරය විදිහට ඉන්නේ. නමුත් යහපාන රජේ කාලයේ තිබිච්ච ප්‍රමිතිය ආරක්ෂා කරගන්න අද වර්තමාන රජයේ අපොහොසත් වීම නිසා රූපහානී නිවුස් එක බලන්න ජනතාවගේ තියෙන ඌමනාව අඩු වෙලා තියෙනවා. එක්කෝ ඒ ලබා දෙන තොරතුරු මධ්‍යස්ථභාවයක් තිය අඩුම ගානේ වෙනත් දේශපාලන මතයක් දන්නෙකුට බලන්න බැරි මං හිතන්නේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන තැනට ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා දේශපාලනය කරමු. නමුත් මධ්‍යස්ථ භාවය රැකෙන රාජ්‍ය මාධ්‍ය තියාගන්න පුළුවන් නම් රටක් විදියට ඉදිරියට හොඳ ප්‍රවණතාවයක් මාධ්‍ය අරහා දැක ගන්න පුළුවන් වේ. අපි දැක්ක දැන් පහුගිය මැතිවරණයේ විශාල කාර්යභාරයක් මාධ්‍ය තුලින් කරා. ඒක කිසි වැරද්දක් නැහැ. හැබැයි රටේ මාධ්‍ය ලබා දෙන අවස්ථාව, රටේ මාධ්‍ය ලබා දෙන පණිවිඩය නිවරදිව මේ මහ පොළොව මත ජනගත වෙනවද කියන කාරණාව පිළිබඳව පසුවිපරම් කිරීමේ වගකීමත් මේ මාධ්‍යට තියෙනවා. දැයිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා කරන්න මහා මේවර කරපු මාධ්‍ය අද මේ වෙන සිදුවීම් පැත්තකට දාලා ඒක ජනතාවගේ කරබිරට යෑම සාධාරණය කළ පාඩුව ඉන්න පුළුවන් නම් මං හිතන්නේ ජනමාධ්‍ය සදාචාරාත්මකව රටේ ජනතාවට වග කියන මාධ්‍යයක් ඒ තුලින් ඉටු වෙන්නේ නැහැ. ඒ වගේ විශේෂයෙන්ම මාධ්‍ය වේදින්ගණ යමක් කියන්න ඕන. යාපාන රජයට එක එක චෝදනා කරා මොනවාක්ක් කරේ නැහැ කියලානේ කියන්නේ. හැබැයි මාධ්‍ය වේදින්ගණ ඉතිහාසය පුරා කියාගෙන එනකොට ඒ අවුරුදු පහේ මාධ්‍ය වේදින මොනවද කරලා තියෙන්නේ? ඒ අවුරුදු පහේ ජනමාධ්‍ය වේදින මොනවද ලබා දීලා තියෙන්නේ? අද මේ අයවැයේ ජනමාධ්‍ය වේදින්ගේ ගැන නමක් කියලා නැහැ. කිසිම සහනයක් දෙන්න තියා ඔවුන්ගේ රැකියාවල ඔවුන්ගේ වෘත්තීය ආරක්ෂිතභාවය මේ කොවිඩ් රහා නිර්මාණය වෙලා තියෙන අසරණ භාවයට උත්තරයක් වන්නවත් යම් කිසි යෝජනාවක් ඇතුළත් නොවීම පිළිබඳව අපි විපක්ෂයේ විදිහට අපේ අප්‍රසාදය පළ කරනවා විතරක් නෙමෙයි රැමතුමාටගේ ඉල්ලීමක් කරනවා මේ රටේ මාධ්‍යකරණේ නිවැරදි තොරතුරු අරන් යන්න. ඉතාම ඕනෑකමින් තමන්ගේ ජීවිතයේ පරිදුවට තියලිවෙලා කටයුතු කරන ජනමාධ්‍ය වේදින් කරේ කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව හදන්න එවිනුයි යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි කෙටි කාලය තුල මම එක දෙයක් කියන්න කැමති. අපේ දිනේෂ් ගුණවන්ත ඇමතිතුමනි එදා රට විරුවන් බුරුතු පිටින් ඇවිල්ලා මේ රටේ ගෝඨාභය රාජපක්ෂ නායකයා නිර්මාණය කරා. අද ඒ රට විරුවන් අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන වෙලාවේ තානාපති කාර්යාලය නිහඬ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම සෞදි තානාපති කාර්යාලය ගැන අපිටත් විපක්ෂයේ මන්ත්‍රීවරු විදියට විශේෂ වශයෙන් සඳහන් වෙනවා. කිසිම ගණන් ගැනීමක් නැහැ. ඒ අසරණ මිච්ච මිනිසුන්ගේ හඬ කන් දෙන්නවත් තානාපති කාර්යාලවල උනන්දුවක් නැහැ කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ රටේ විදේශ විනිමය ගේන්න මහා මෙහෙවරක් කරන්නේ ඒ අහිංසක මේ රටේ අපේම ආදරණීය සහෝදරරුන්ට අවශ්‍ය සහයෝගය සහනය ලබා දෙන්න තානාපති කාර්යාලවලින් ක්‍රියාත්මක වෙන්න කියන කාරණාවත් මතක් කරන ගමන් අවසන් කරනවා ගරු සභාපතිතුමනි. අපේ රටේ ජනමාධ්‍ය නිවැරදි දිශාවට යන්න අපේ විදේශ තානාපති සේවය දේශපාලනඥ හෙන්චයියන්ගෙන් තොරව සුදුසුකම් තියෙන තානාපති සේවයේ රටක් විදියට ලෝකෙ ඉස්සරහා පිළිගන්න පුළුවන් පිරිසකට ලබා දෙන්න පුළුවන් අවශ්‍ය වටපිටාවක් හදා ගන්න පුළුවන් නම් ගරුවම තුමනි අපි හිතනවා දේශපාලනික වශයෙන් රටක් විදියට අපිට ඉස්සරහට සතුටින් ඒක ගැන කතා කරන්න පුළුවන් වේ.
හරි බොහොම ස්තුතියි ගරු මන්තු.